Honorable Dr. Nishanta Samaravira, you have 12 minutes.
කරු නියෝජකතානායකතුමනි අද දවසේ මේ 2026 අයවැය සම්බන්ධව විවාදයට එක්වීමට අවස්ථාවක් ලැබීම සතුටක් කොට සලකනවා විශේෂයෙන්ම අපිට කලින් අදහස් දක්වපු විශේෂයෙන් විපක්ෂයේ නියෝජනය කරපු මගේ ගාල්ල දිස්ත්‍රික්කයේම සහෝදර මන්ත්‍රීවරයෙක් ඉන්න විපක්ෂයේ මාදුගොඩ මැතිතුමා පොඩි ආදර්ශයක් දුන්නා මේ පාර්ලිමේන්තුවට විනයගරුකව කතා කරන්නේ කොහොමද කියලා ඒක ඒ පැත්තෙන් ගරු කරන ගමන් ඒ ගරුත්වයත් සහිතව මම යම් අදහසක් කියන්න ඕන එතුමන් ප්‍රකාශ කරපු ඒ කතාව ඇතුලේ තිබිච්ච කොටස් කීපයක තියෙන ගැටලු කීපයක් විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ වගේම ලංකාවෙම අපි ජාතියට සම්පතක් ලෙස සැලකෙන රත්නශ්‍රී විජේසිංහ මෙතුමා වගේ කෙනෙක් සම්බන්ධව මාලිමාවේ ආණ්ඩුව ජන සමාජය තුළ වෛරයක් වපුරලා තියෙන වගේ අදහසක් ප්‍රකාශයට පත් කරා. අපි කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම එකතු වෙලා මෙතෙක්කල් දකුණු මේ දක්ෂිණ ලංකාවේ තිබිච්ච විශාලතම සංස්කෘතික සහ කලා මංගල්‍යය කරා රත්නශ්‍රී විජේසිංහයන් ඒ හැම මුළු ක්‍රියාවලිය ඇතුළෙම ප්‍රධානම චරිතයක් වෙලා තිබුණා එතුමන්ට අදාළ ගෞරවය ඒ සියල්ල ඒක ඇතුලේ තිබුණා ඒ කිසිදු ගැටලුවක් උනේ නැහැ යම් සිදුවීමක් වෙලා තියෙනවනේ අපි ඒක පිළිබඳ කනගාටුව පළ කරන ගමන් මේ එවැනි මතයක් ජෙනරලයිස් කරන්න දරපු උත්සාහය පිළිබඳව මම මගේ අප්‍රසාදය පළ කරනවා ඒ වගේම ගාල්ල කියලා කියන්නේ මම සතුට වෙනවා මේ අයවැය සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා ටෙක්නෝපාක් කියලා ඔය රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ යුගයේ කර්මාන්ත උද්‍යානයක් කියලා පටන් ගත්තු භූමිය කෝටි ගාණක් වැය කරලා අඩිතාලම් කීපයක් දාලා තියෙනවා ඒක එච්චරයි තියෙන්නේ දැන් අපිට තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒ කොන්ත්‍රාත්කරුවන්ට බැංකු වලින් ගෙවපු ණය ගෙවන්න ගෙවලා ඒ භූමිය නැවත කර්මාන්ත සඳහා නිදහස් කරන්න නැත්නම් කර්මාන්ත සඳහා භූමියක් හොයාගන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙන දිස්ත්‍රික්කයක් විදිහට තමයි ගාල්ල තියෙන්නේ අපි සතුටු වෙනවා මේ අයවැය ගැන මේ ණය ගෙවන්න මිලියන 1500ක් අපි දැන්ටත් වෙන් කරලා තියෙනවා ඒ ණය ගෙවන්න කෝටි 150ක ප්‍රමාණයක් ඒක සහ කුරුණෑගල ඇතුළු ඒ කරපු මේ ටෙක්නෝපාක් කියන මේ සුදු වලිය දැන් අපිට හදලා ගන්න වෙලා තියෙනවා නව කර්මාන්ත උද්‍යානයන් බිහි කිරීම සඳහා ඒ වගේම අපි නිශ්චිතව කියන්න ඕන ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සැපයුම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. හැබැයි ජල සම්පාදන මණ්ඩලයත් එක්ක කතා කරාම 2016 ජල සැපයුම තිබුණු තැනම තමයි ගාල්ල දිස්ත්‍රික්කය අදත් තියෙන්නේ. 2016 ඉඳලා 2024 වෙනකම් ගාල්ල දිස්ත්‍රික්කය පාලනය කරෙත් අපි නෙමෙයි. මේ 2024 අන්තිම තමයි මාලිමාව බලයට එන්නේ. ඒ ආපු දවසේ ඉඳලා අපි දැවැන්ත වෙහෙසක් දරමින් ඉන්නවා මේ ජල ගැටලුවට උත්තරයක් හොයන්න. ඒ වගේම ඒ ජල ගැටලුවට හොයන උත්තරේ ඇතුලේ තියෙන්නේ පොඩි වියදමක් නෙමෙයි බිලියන ගානක මුදලක් ඕන ඒ කියන්නේ ඝන මීටර 60000ක් ඕන එකට තවමත් නිෂ්පාදනය කරන්නේ ඝන මීටර 40000යි එවැනි පරතරයක් සහිතව තමයි මේ ජල අවශ්‍යතාවය තියෙන්නේ ඒක නිසා ඒ සඳහා දැවැන්ත මුදලක් ඕන අපි ආණ්ඩුව විදියට මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා මේ මුදල සපය ගන්න මුළු ලංකාවේම ජල ප්‍රශ්නයක් තියෙනවා ඒ හැමතැනම මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැතිකම තියෙනවා නමුත් අපි උත්සාහ කරනවා ඉදිරි වසර තුළ සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කරගන්න මුදල් සපය ගන්න ඒ නිසා අපි 2026 මේ අයවැය ගැන කතා කරද්දී මේ අයවැයේ උපාය මාර්ගික අරමුණු ප්‍රවේශය ගැන කතා කරන්න ඕන 7% ආර්ථික වර්ධන වේගයක් නව තීරුමතු ප්‍රතිපත්තියක් සහිතව අපනයන විවිධාංගීකරණය මත ඉහළ ආදායමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්නත්, ඒ වගේම ග්‍රාමීය දින්දුගම් පිටුදැකීම ඩිජිටල්කරණය වගේ ආර්ථික උපාය මාර්ගයේ අරමුණු වල අපි ඉන්නවා. ඉන් වැදගත් දෙයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ තමයි මේ ණය තිරසරභාවය අත්පත් කර ගැනීම කියන කාරණේ මුළු රට පත් වෙලා තිබිච්ච දැවැන්ත ආර්ථික ඉරණම හමුවේ අපේ රජයට අපේ ආණ්ඩුවට පැවරලා තියෙන ප්‍රධානම වැක්කීම තමයි මෙන්න මේ ණය තිරසරකරණය තිරසරභාවය හදන එක මේ සම්බන්ධව ඒ කියන්නේ මේ ඩෙට් සස්ටේනබිලිටි එක සම්බන්ධව IMF එකත් මේ ආර්ථික ක්‍රියාවලියට අපේ රටේ ආර්ථික ක්‍රියාවලියට මැදිහත් වෙච්ච පළවෙනි මොහොතේ ඉඳලා මේ රටට පෙන්නලා දීලා තියෙනවා මේ තිබිච්ච ණය කන්ද මේ දැවැන්ත ණය කන්දක් ගොඩ ගහලා තියෙනවා ඒ ණය කන්ද මත මේ ණය ගෙවීම ක්‍රියාවලිය තිරසාර නැහැ කියලා වගකීම් විරහිත ප්‍රමුඛතා නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වත්කම් ජනිත නොකිරීමත් අදාළ කාලය තුළ මේ ව්‍යාපෘති නිම නොකිරීමත් ණය කලමනාකරණයට අසමත් වීමත් කියන කරුණු මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්නලා දුන්නා ලංකාවේ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසර නැහැ කියලා. ඒක ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසර බවට පත් කරන එක අත්‍යවශ්‍ය කාරණයක්. ලංකාවේ හිටියේ බුද්ධවත් වෙලා දැන් අපි ගෙනල්ලා තියෙනවා CCC+ වලට. එතෙන්ට එනකන් ඇවිල්ලා තියෙනවා දැන්. හැබැයි අපි තව උඩට යන්න ඕන. එහෙමනම් ණය තිරසර කරන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා එවැනි ඒ වෙනුවෙන් කටයුතු කරන්න ආණ්ඩුවක් විදියට දැවැන්ත මහන්සියක් දරමින් ඉන්නේ. ඒ නිසා මේ ණය තිරසර කරණය ගැන කතා කරද්දී ඒ විශ්ලේෂණය එහෙම නැත්නම් ඩෙට් සස්ටේනබිලිටි ඇනලයිසිස් එක DSA එක ඒක වැදගත්. අපි ණය උගලට හිර වෙච්ච රටක්. එතකොට ඒ ඩෙට් ට්‍රැප් එකේ ඉඳගෙන අපි කල්පනා කරන්න ඕන වෙලා තියෙනවා මේ ණය ගෙවාගෙන තවදුරටත් මේ රට සංවර්ධනයේ ඉලක්ක කරා ගෙනියන්නේ කොහොමද කියලා. ඒකට හොඳම වෙන්නේ ණය ලබා දීපු කෙනත් ණය ලබා ගතපු කෙනත් නෙමෙයි. ණය ලබා දීපු කෙනා කොහොමත් ණය තිරසාව ගෙවාගෙන යනවද නැද්ද කියන ඇසස්මන්ට් එකක් කරනවා. නමුත් ඒකට යම් බාහිර පාර්ශවයක් ඕන. දැනට ඒ කටයුත්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉටු කරනවා. ඔවුන් පෙන්වලා දීලා තියෙනවා මෙන්න මේ කරුණු මත මේ විවිධ කරුණු මත පෙන්වලා දීලා තියෙනවා දැන් ලංකාවේ ආර්ථිකය ඇතුලේ මේ ණය ගෙවීමේ ක්‍රියාවලිය තිරසාර මට්ටමට පත් වෙමින් තියෙනවා කියලා. ඒක තමයි අපි ලබපු ජයග්‍රහණය. ඒක ප්‍රකාශ කරලා තියෙන මේ අතරමැදි ආයතනයේ විසින් ලංකාව ඇතුලේ ප්‍රාථමික අතිරික්තයක් පැවතීම ඒ වගේම ණය ප්‍රතිවගතකරණයන්ට ඒ ලැබිච්ච ඉඩ ණය දුන් පාර්ශවයේ එකඟතාවයන් මත ඒ වගේම මේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඒ වගේම දල මූල්‍යයේ අවශ්‍යතාවයේ 13%ට අඩුවෙන් පැවතීම විදේශ ණය සේවාකරණයේ 45%ට අඩුවෙන් පැවතීම වගේ කරුණු මත පදනම් වෙලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙනකොට මේ ණය ගෙවීමේ ක්‍රියාවලිය ස්ථිරව පවත්වාගෙන යන යා හැකි බව ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක තමයි අපි ලැබපු ජයග්‍රහණය. රටක් විදියට අපි තිබුණේ දැවැන්ත වලක මේ රට බුන්වත් කළා තිබුණේ බංකොලොත් කළා තිබුණේ එතන ඉඳලා තමයි රටේ ජනතාවගේ ජීවත් වීමේ හැකියාව ජීවත් වීමේ ඌමනාව සාක්ෂාත් කරගන්න ගමන් ඔවුන් අවිනිශ්චිතභාවයන්ට නොවැටෙන්න ආර්ථිකයේ පදනම පවත්වාගෙන යන ගමන් මේ ආර්ථිකය රටේ සංවර්ධනයේ නැවත අත්පත් කර ගැනීමේ දිශාන තියෙන මෙහෙවන ගමන් ණය තිරසරකරණයත් අත්‍යවශ්‍ය වෙලා තිබුණා. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙවි තිබුණේ. ඒක නිසා ඒ වෙනුවෙන් අපි ලැබපු ජයග්‍රහණයක් තියෙනවා. ඒ වගේම ජන සමාජයේ වෙනුවෙන් අපේ ආණ්ඩුව මාලිමාව ආණ්ඩුවක් ලෙස ගෙනියන ක්‍රියාවලිය සම්බන්ධව විපක්ෂයේ විවිධ මහත්තුරු විවිධ කතා කියන්න පටන් ගත්තා. මම එක උදාහරණයක් කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔටිසම් රෝගය ගැන අවධානය යොමු වෙලා තිබුණේ නැහැ. ඔටිසම් කියලා කියන්නේ අපේ රටේ දරුවන්ගේ සෑම දරුවන් 93කින් එක්කෙනෙකුට වැළඳී තියෙන මේ ස්නායු සංජානන ආබාධය. ඒ දරුවෙක් ඉන්න තැනක් තමයි දන්නේ දරුවත් එක්ක ගත කරන ජීවිතේ මොන වගේද කියලා. ඔටිසම් රෝගයට ගොදුරු වෙච්ච දරුවෙක් ඉන්න දෙමව්පියෙක්ගෙන් අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ආච්චි සීයා කෙනෙක්ගෙන් හරි ඇහුවොත් කියයි ඒක මොනතරම් මොන වගේ අසීරු ජීවිතයක්ද කියලා. එහෙම තියෙන ඒ වගේ රෝගයකින් පැලෙන ජන සමාජය ට්‍රෙන්ඩ් එක ඉන්ක්‍රීස් වෙමින් තිබුණේ ට්‍රෙන්ඩ් එක වැඩි වෙමින් තිබුණේ වැඩි වෙන ට්‍රෙන්ඩ් එක තිබුණේ අපි ඒ වෙනුවෙන් කවුරුවත් කිසිවක් කරලා තිබුණේ නැහැ. හැබැයි අපි 2025 අයවැයෙන් වෙන් කර ඒ වෙනුවට මුදල් දැන් කොළඹ රිජ්ජුආරල ආර්ය ළමාරෝහලේ මේ වෙනකොට රුපියල් මිලියන 200ක වියදමින් නව ළමා සංවර්ධන හා මැදිහත් වීම මධ්‍යස්ථානය එහෙම නැත්නම් දිවාසිරකුම් මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතිනවා. ඒ වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික්ක 25 තුලම අපි එවැනි මධ්‍යස්ථාන 25ක් ආරම්භ කරනවා. ගිය අයවැය ඇතුළෙත් අපි ඒකට මුදල් වෙන් කරා. මේ වෙනකොටත් මම දන්න තොරතුරු වලට අනුව ස්ථාන 8ක මේ වෙනකොට මේ දිස්ත්‍රික් 8ක මේක ඉදිවෙමින් තියෙනවා. මේ ස්ථාන ගොඩනැගෙමින් තියෙනවා. අපි මේ අවුරුද්දෙත් අපි තවත් රුපියල් මිලියන 500ක් වෙන් කරා ඒ දරුවන්ගේ ඒ අනාගතය වෙනුවෙන් සහ ඒ දරුවන් එක්ක ජීවත් වෙන ඒ සමාජයේ ඒ දෙමව්පියන්ගේ මේ ක්‍රියාවලිය ජීවිත පහසු කරන්නේ. නිසා අපි හිතමින් ඉන්නේ අර එක ඇන්ගල් එකකින් නෙමෙයි. අපිට හිතන්න වෙලා තියෙන විශාල පරාසයක් ඇතුලේ ඒ සියල්ල වෙනුවෙන් අපි
Honorable Member, you have only 2 minutes more.
ඉස්සුති ඇත්තරම නියෝජ කතා නායකතුමනි මම අවසන් කරන්න. අයවැය කතාවේදී අපේ ජනාධිපතිතුමා මේ විදිහේ ප්‍රකාශයක් කරා. ඒ කතාව ඇතුලේ තිබ්බා ඔටිසම් ඇතුළු ආබාධිත තත්ත්වයන් සහිත දරුවන් වෙනුවෙන් දිවා සිරකුම් මධ්‍යස්ථාන ඉති කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ හා සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ දැනටම සිදු කරමින් පවතිනවා. එම කටයුතු ඉදිරි වර්ෂයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ රුපියල් මිලියන 100ක් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රුපියල් මිලියන 447ක් වෙන් කර තිබෙනවා. එම කාර්යයන් තව දුරටත් පුළුල් කිරීම සඳහා දිවා සිරකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කරනවා. මේක තමයි අපේ අයවැය. අපි හිතන්න පුළුවන් හැම තැනක්ම අපේ අනිත් කතික සහෝදරවරු මන්ත්‍රීතුමන්ලා සියලු දෙනා අපි ආණ්ඩුවක් විදියට මෙවර අයවැය මේ ඉදිරිපත් කළ තියෙන ජනතා හිතවාදී ආකෘතිය සම්බන්ධව පැහැදිලි කරා. ඒ වගේම ඔවුන් සියලු දෙනාම වෙහෙස වෙමින් ඉන්නවා මේ රටේ ජනතාවට මේ ජනතාවගේ ජීවිත ස්ථාවර කරන ගමන් මේ රටේ ආර්ථිකයත් ස්ථාවර කරගන්න. අපි දැවැන්ත ඉලක්කයකට ළඟා වෙමින් ඉන්නවා. ඒ තමයි ස්ථාවර ආර්ථික කළමනාකරණයක් සම්බන්ධ ඉලක්කය. ඒ ඉලක්කය අපි ළඟා කරගනිමින් ඉන්නේ ජන සමාජයට ඒක දැනෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් අපි සමත් වෙලා තියෙනවා ආර්ථිකයේ ක්‍රියාවලිය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න. ඒ නිසා මේ ස්ථාවර ක්‍රියාවලිය
ඇතුළේ නිශාන්ත සමරවීර your time is up.
ප්‍රකීපයක් දෙන්න නියෝජ කතානායකතුමනි මේ ස්ථාවර ක්‍රියාවලිය ඇතුලේ විපක්ෂයේ මෙතෙක් ආණ්ඩු කරපු ගිය අවුරුද්දේ අන්තිම කාර්තුව වෙනකම්ම ආණ්ඩු කරලා කිසිවක් කරගන්න බැරි වුණු විපක්ෂයට දැන් තියෙන්නේ තමන් මුහුණ දෙන අනාගතයේ මුහුණ දීමට නියමිත අසීරුතාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් මිසක් මේ ජනතාවට ලැබෙන මේ කටයුතු සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි ගරුණීය කතානායකතුමනි.
Yes, Honorable Archana, you have been on your feet for some time. What's your point of order?
Sir, 91O, sir, ඒක මම කියවන්නම්. Notwithstanding the provisions of the standing order, the speaker shall be responsible for allocating time among members in a fair and equitable manner, sir. Sir, අපි සාමාන්‍යයෙන් අපේ නම වැටන්නේ ලිස්ට් එකේ අන්තිමට. එතකොට අපිට විනාඩි 7ක් කියලා තිබ්බාම අන්තිමට ඉතුරු වෙන්නේ විනාඩි 3යි. හැබැයි ඉස්සරහා නම වැටුනොත් එයා විනාඩි 10ක් වුණොත් 12 වෙනකන් කතා කර යන්න පුළුවන්. මම යුරෝපියන් පාර්ලිමේන්තු ගියා සර්. එහි තියන්නේ අපේ අරේ ටීවී එකේ ටයිම් එක යනවා 3 මිනිස් නම් 3 මිනිස් යනවා සර්. එතකොට ඒ 3 මිනිස් වලින් ඒක ඒගොල්ලෝ නතර කරනවා මයික් එක. එතකොට සර් මේක අපිට අසාධාරණයි සර්. අපිට නම අන්තිමට වැටෙනකොට සාමාන්‍ය නම විනාඩි 7යි නම් විනාඩි 3යි. විනාඩි 2යි ඉතුරු වෙන්නේ. අයිස අපිට ලක්ෂ 10ක් දීලා එතනින් සර් මේ අපිට අපි කතා කරන වෙලාව අර ටීවී එක දාන්න බැරි.
Honorable Member, Honorable Dr. Archana, I think your time allocation, your order on speaking will come from the opposition office. So you have to discuss it with them. And you have to discuss it with the office of the leader of the opposition or the chief opposition whip as to where your order should come. But today you are not listed to speak either, I think. You are not listed. It is, I understand.
වලාව ඉවර වෙනකොට
යුරෝපියන්
පාර්ලිමේන්තු එකේ මයික් එක ඕෆ් කරනවා. එතකොට අපේ වලාව ඉතුරු වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. නැත්නම් අන්තිමට අපිට වලාව නැහැ කතා කරන්න.
Yeah, I'll bring it to the notice of the Honorable Speaker. I think method where which you'll have a laptop there with the time, start of the time, end of time, something is coming through because they had come and briefed us on that. Okay?